එයාට මතක තියෙනවා. එයා කියනවා මගේ පුතා, මගේ පුතා, මගේ සංසාරේ මගේ පුතා. එයාට ඒක තියෙනවා මතක. අර තාපසේ ළඟට ගිහලා අම්ම කෙනෙක් කියනවා පුතේ මං වාගේ අම්මා. ඇයි මට අනුකම්පා කරන්න නැත්තේ ගෙදර ඉන්නද තාපසේ ඉන්නවා. ඇයි ඉනා වෙන්නේ කියලා තාත්තා අහනවා. මම ඉපදිච්ච නිසා එයා අම්මා වුණා. නැත්නම් එයා අම්මා වෙච්ච නිසා මං ඉපදුන්නේ නැහැ කියලා නැකිట్లా යනවා එයා. තාපසේ කියලාද. අනේ වචනේ කොච්චර ගැඹුරුද කියලා. මම ඉපදිච්ච නිසා එයා අම්මා වුණා. එයා අම්මා වෙච්ච නිසා මම ඉපදුන්නේ නැහැ. ලෝකේ එක නියත්ත. බලන්න ඒකවත් තේරිලා නැහැ මේ මිනිසුන්ට. මම ඔයාගේ අම්මා ඔයාගේ අම්මා කියලා කියනවා. ඒතකොට එයා අම්මා වෙච්ච නිසාද මම ඉපදුනේ? නෑ මම ඉපදිච්ච නිසා එයා අම්මා වුණේ. එයා දන්නේ එයා අම්මා කින කමත් ඒ තාපසය දීලා තින්නේ එයාට. එයාට නිකන් අම්බෙලා නෑ. ඒතකොට ඒ මව්කමත් අයිති තාපසයට. එයා හිතන්නේ නම් මම ඔයාගේ අම්මා මේ මම මාතාවක්. ඒක එයාට අයිති නෑ. නෑ ඉපදිච්ච නිසා ඒක ලැබුණේ. ඒ ධර්මතාවයන් ප්‍රත්‍යක්ෂ වුණාම තමයි එයා ඇලින් ගැටි මුලේ නිදහස් වෙන්නේ. එයාට මේ ලෝකේ කිසිම නෑ බැඳීම සවස්මක් නෑ. එයා නිදහස්. ඒක පඤ්ඤාවෙන් දකින්න ඕනේ. පඤ්ඤාව මදිකම නිසා අපට සෙනෙහස ඇදෙන්නේ, දරු ආදරය ඇදෙන්නේ, දරුවර ප්‍රශ්න යනවා අපිට ඇඟේ මස් නටන්නේ. ගෙවල් වලට යන්න ඕනේ කියලා හිතෙන්නේ. අපේ කට්ටිය දැක්කාම නික අමුතු විදිහට කය වෙනස් වෙන්නේ ඇයි? මේවා දකින්න. ඒ තාපසේ එකනේ කියන්නේ. මතකයි මොනවද? සංසාරේ හැමෝම අම්මා කියන එක මතකයි. මොකද්ද මතක නැත්තේ? සංසාරේ මෙයා විතරක්මයි අම්මා කියලා එකක් තියෙන ඒක මතක නැහැ. ඒක මතක නැහැ. ඒක මතක තියාගන්නෙත් නැහැ. රාතන් වහන්සේට පුතුජන කෙනාට තියෙන වෙනස ඕකමයි. පුතුජන කෙනා සංසාරේ හැමෝම මට දරුවා වුණා කියන එක අමතක කරනවා. සංසාරේ මෙයා විතරමයි මගේ දරුවා. ඒක තදින් අල්ලාගෙන ඉන්නවා. ඒ නිසා යට ඇඬෙනවා. සීනටි වෙනවා. කලන්ත හදනවා. වෙවුලනවා. ඇයි? එයාගේ මතකය අර මතකය. රාතන් වහන්සේගේ මතකය අරක. සංසාරේ හැමෝම අම්මා වුණා. ඒක මතක තියෙනවා. සංසාරේ මෙයා විතරමයි අම්මා. ඒක මතක නැහැ. එන්න ළඟින් යනවා. පාඩු යනවා. පාඩු යනවා. ගණන් ගන්න. වටිනාකමක් දෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ යාට. ඉත දැඩි වෙලාද, ගල් වෙලාද නැහැ. රාතන් වහන්සේ නිවැරදි දැක්ම තුල ජීවත් වෙනවා. වාසය කරනවා. ඒ නිවැරදි දැක්ම තුල වාසය කිරීමක් එතන තියෙන්නේ. නැත්නම් ඉත ගලක් වෙලා මෙතන යත නැති වෙලා තථාගතයන් වහන්සේ රාතන් වහන්සේ ඔළුව අවුල් කරලා එහෙම එකක් වෙලා නැහැ. ඔළුව නිරවුල් කරලා. ඔළුව නිවැරදි කරලා. නිවැරදි දැක්ම තුලේ රාතන් වහන්සේ වාසය කරනවා. මිනිසුන්ට ඒක වැරදි ලෙස පේනවා. බුදුහාමුදුරුවෝ කංගිලා මගේ පොල් පුතාගේ ඔළුව පුරවල් කරලා බලන්න අම්මා අඳුරන්නේත් නැහැ නේ. දැන් තමයි ආ නියම අම්මාලා හඳුරන්නේ යා. ලෝකෙ ඉන්න ඔක්කොම මව්වරු එයාගේ මව්වරු බවත් දැන් තමයි අද පේන්නේ. එදා පෙනුන්නේ නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ ඒ රහතන් වහන්සේ දීලා තියෙන නිවැරදි දැක්ම. ඉතින් සංසාරේ අපිට දරුවෙක් නොවෙච්ච, අම්මා කෙනෙක් නොවෙච්ච, තාත්තා කෙනෙක් නොවෙච්ච කෙනේ ලෝකෙ නැහැ. එහෙම දන්නවනම් ඒගොල්ලොත් ඒ කට්ටාලෙම පිරිසක්. ලස්සගන මව්වරු වලින් එක්කෙනෙක්. ඒගොල්ලන්ගේ එක්කෙනෙක් පිරිසක්. ඒකත් ප්‍රශ්නයක් වෙන ලෝකේ එහෙම නැහැ. මේගොල්ලෝ විතරමයි සංසාරේ මගේ නැද අය. මේගොල්ලෝ විතරමයි මගේ සංසාරේ, මගේ පවුලේ කට්ටිය. එහෙම හිතුවාම ඕන් අර ප්‍රශ්නේ නෑ. මතේ නෑ. අපි තථාගතයන් වහන්සේගේ සරණ යන කට්ටිය. මුළු ලෝකෙටම විද්‍යාව දේශනා කරපු ඒ විද්‍යා ඥාණයට සාපේක්ෂව ඒ પરම්පරාවෙන් අපිටත් ඒක තියෙන්න එපා. අපිට ඒ විද්‍යාව දකින්න එපා. බුදුහාමුදුරන්ගේ ගුණ බුදුහාමුදුරුවෝ තරම් නැති වුණත් උන්වහන්සේගේ ශ්‍රාවකයෙකුට සුදුසු අවශ්‍ය තරම්වත් අපි ළඟ තියෙන්න එපා. අපිට මේ මාර්ගය යනකොට මේ ගුණධර්ම අපි තුල ඔක්කොම අනුකූල වෙන්න එපා. ජීවරයේ දහන්නේ බුදුන් සරණ යන්න. ආයි කිසිම මොහතක ඥාතියෝ සරණ යන්නේ නැහැ, ගෙවල් සරණ යන්නේ නැහැ, දරුවෝ සරණ යන්නේ නැහැ, ඥාතියෝ ඒ මිතුරෝ සරණ යන්නේ නැහැ. ජීවරයේ දාන්නේ පිරිනිවන් පාන්න. එහෙනම් තවත්මට කිසිම දෙයක් කරන්නේ නැහැ. බැඳීමක් ගොඩනගා ගන්න නැහැ, ගැටීමක් ගොඩනගා ගන්න නැහැ. තවත්මට කිසිම කටයුත්තක් කරන්නේ නැහැ. එයා තමයි තාපසයා. තථාගතයන් වහන්සේගේ ඥාන වලින් ඇයිපදිලා ඉන්නේ. එයා පිරිනිවන් පාන්න යන කෙනෙක්. එයා ශ්‍රේෂ්ඨ කෙනෙක්. සතර දිග්භාගයේ දාණය වළඳන්න සුදුසුකම් තියෙන කෙනෙක්. එයා තමයි සුදුසුසා. පිරිනිවන් පාන්න ජීවරේ දාගෙන තවත්මට වැඩ කරනවා නම් ඒ කන්නේ ගිනි. ඒක සෙල්ලම් කෑමක් නෙමෙයි, ඒක ගිනි කන්නේ. බුදුන් සරණ යන්න කියලා ගෙවල් නඩත්තු කරනවා නම්, පෝෂණය කරනවා නම්, අම්බ කරලා පිළිකර විකුණලා ගෙවල් වල ණය ගෙවනවා නම්, ඒ ගෙවල් කට්ටියට වීදන් සල්ලි දෙනවා නම්, ඒ හැම මොහොතෙම අපායට වස්තු එකතු කරනවා. අපාය ආයුෂ වැඩි කරනවා. සැබෑ ශ්‍රාවකයා දෙකම කරන්නේ. එයාට තියෙන එකම සරණ බුදුන් සරණ. සතර ඉරියව්වෙන් හැම මොහොතෙම එයා නොපවත්මට වැඩ කරනවා. එයාගේ නිරෝධ සමාපත්තියට අඟල අඟල හරියා ලං වෙනවා. ඊයට වඩා අඟලක් මං ලං වුණා නිරෝධයට. ඒක යාට දැනෙනවා. ඇයි ඊයට වඩා අද නිවිලා. මේ විදිහට දුර්වලකම් අඩුපාඩුකම් නිතර හදන්න ඕන, නිතර හදන්න ඕන. හැම මොහොතෙම ඉදිරියට යන්න ඕන. කොතනටද? නිරෝධයට. රාත්‍රිලා මිසක් මේ සංසාරේ එක මොහොතක් මම නවතින්නේ. රාත් වෙනකම් මේ ගමන යනවා. නිදි මරාගෙන මම මේ ගමන යනවා. හැම මොහොතක් ගන්න සතර ඉරියව් මම අඩුපාඩු හදනවා. දුර්වලකම් හැම එකක්ම නිවැරදි කරනවා. නිතරම ඥාතියෝ මතක් වෙනවනම් කමඨානපතෙන් පිරිතක් දින. මොකද පිරිත? මට ඥාතියෝ නෑ, මට ඥාතියෝ නෑ, මට ඥාතියෝ නෑ. මට තථාගතයන් වහන්සේ පමණයි, තථාගතයන් වහන්සේ පමණයි, මගේ භාග්‍යතුන් වහන්සේ පමණයි මට ඉන්නේ කියලා ඒක මෙනෙහි කරනවා. නිතර නිතර මෙනෙහි කරලා අර බැඳීමට වඩා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තියෙන බැඳීම වැඩි කරනවා. නිරෝධයේදී ඒක අත්හරින්න පුළුවන්. ඒ විදිහට බැඳීම් ඔක්කොම කඩනවා. ඒ කට්ටිය මට සලකයි, මේ කට්ටිය සලකයි, අසනීපුණ තර කට්ටිය පීඨවයි නෑ. වෙන දෙයක් වෙච්චාවේ. මම යම් කිසි කර්මයක් කරලා තියෙනවා නම් ඒ කර්මයට අනුව හොඳ නරක මට වෙයි. මොනවා වුණත් මම මැරෙනවා. මේ තිබුණත් මැරෙනවා, නොතිබුණත් මැරෙනවා. රෝලේ හිටියත් මැරෙනවා, මේ හිටියත් මැරෙනවා. මරණය පොදු ධර්මතාවයක්. ඒක සතුටින් පිළිහරගෙන කටයුතු කරනවා. මිනිස්සු පිළිබඳ බලාපොරොත්තු තියාගන්නේ නැහැ. ඥාතියෝ පිළිබඳ බලාපොරොත්තු තියාගන්නේ නැහැ. පැවත්මක් ඒ තුලින් හදාගන්නේ එක. ඒක පැවත්මක් හදන්නේ. පත්නන මොනරුණ තේ කට්ටිය සපෝට් එක දෙයි. ඒකට නේ උකුස්සාවා ගැල්ලා මම අරන් ගිල්ල තග්ගල කණිප කරා. ඒතකොට දැන් තාපත්‍යට සාසනය පිළිබඳ සිව්පසේ පිළිබඳ බලාපොරොත්තු වන්නේ නැණි. සිව්පසේට ගරු කරන්නේ ඥාතින් account වල සල්ලි වලට එයා ගරු කරන්නේ. එයා තාපසේ නෙමෙයි. එයා තාපසේ නෙමෙයි. සැබෑ තාපසේ කඳුර ගන්න පුළුවන් කරුණු මොනවද? සැබෑ තාපසයා අඳුර ගන්න පුළුවන් කරුණු මොනවද? භගවත් ගීතාවේ ශ්ලෝකයක පොඩි කාලේ ඉගෙන ගන්න කාලේ එක ශ්ලෝකයක් තියෙනවා. ඒ ශ්ලෝකයක කරුණු හතරක් තියෙනවා. සැබෑ තාපසයා අඳුර ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි තාපසයාට ඇඟේ දාගත්ත හැඳුම විතරලු තියෙන්නේ. ඇඟේ දාගත්ත හැඳුම හැරෙන්න වෙන මොකවත් තියෙන්න බෑ. ඊළඟ කාරණාව තමයි ඒ ඇඳුමේ කොතනද එකතන කර හිරිලා තියෙන්න ඕනේ. සිදුරක් තියෙන්න ඕනේ, හිරිලා තියෙන්න ඕනේ. අනිත් එක තමයි තාපසයාට මේ ලෝකෙ කිසිම සම්බන්ධයක් තියෙන්න බෑ. වත්කම් කියලා කකුල් දෙකෙන් අල්ලලා හෙල්ලුවාමත් පාත්‍රය අරගෙන වෙන මොකවත් වටෙන්න බෑ. කාසියක් අරමෝ කොල කැල්ලක් ටෙලිෆෝන් නම්බරයක් අරමෝ ටෙලිෆෝන් නම්බරුත් වත්කම්. මොකවත් වටෙන්න බෑ. එහෙම ඔල්ලනකොට පාත්‍රයක් බලං කැල්ලක් වගේ එකක් වටනොත් මිසක් වෙන මොකවත් වටෙන්න බෑ. මේ කරුණු අතර තිබුණොත් සාදු කියලා වඳින්න ඒකා තාපසයා කියලා තැන් කියන්නේ. ඒ කියනගෙන තාපසේ. කොහොමද මේ කරුණු අතර? පල්ලෙයා ඉන්නා යෝගිවරයෙක්. යෝගිවරයෙක් ළඟට ඇවිල්ලා මිනිස්සෙක් කියලා කියන ස්වාමීන් වහන්සේ ඇත්ත කතාවක්. මේක පට්ටිනතර ඒ යෝගියාගේ නම. ඒක ඇත්තම කතාවක් සිදුවීම. එයා ළඟට ඇවිල්ලා ආනවා පට්ටිනතර කියන කෙනාගේ මේ එයා චෙන්නයි වල කෙනෙක්. යෝගියෙක්. අඳනේ විතරයි තියෙන්නේ. සිවුරු නැහැ. අඳනේ හැඳගෙන නිකන් වාඩිලා ඉන්නවා. උඩුකය නිරුවත්. පොඩි මේ වළං කැල්ලා තියාගෙන ඉන්නවා. මනුස්සයෙක් ඇවිල්ලා ස්වාමිනී බඩගිනි මොනවාරි කෑම තියෙනවද කියලා වහනම් මම තාපසේ උඩා ඉන්නවා වත්කම් තියෙන කෙනෙක් පුළුවන් නෑ එයා ළඟට ගිහලා ආගන්න කියලා කිව්වලු. ඊට පස්සේ ගියාම එතන තාපසෙක් ඉන්නවලු. මෙයා යෝගියෙක් යා තාපසෙක්. ඊට පස්සේ ගිහලා ස්වාමිනී මට කණ්ඩ මොනවාරි කිව්වලු මම තාපසේ මං ළඟ මොනවද තියෙන්නේ මම දවස් දෙකකට එක සැරයක් මං වළඳන්නේ මම ළඟ මොකවත් නෑ කියනකොට කිව්වලු මේ ස්වාමිනී නෑ පල්ලෙයා යෝගිවරයෙක් හිටියා. එයා කිව්වා මේ උඩ ඉන්න කෙනාට වත්කම් තියෙනවා මේ ඔයා ඔබ වහන්සේකින් ඉල්ලා ගන්න කිව්වා. ඒ පොඩ්ඩක් ඉන්න. ඒ යෝගියා එහෙම කියන්නේ නැහනේ. එයා හොඳ ශ්‍රේෂ්ඨ කෙනෙක් නේ. එයා දන්නවනේ මම තාපසෙක් කියලා. ඇයි දන්නේ එහෙම කියලා? කියලා හැරිලා බලනකොට බල්ලෙක් ඉන්නවලු. කිව්වලු හරි. එයා අවුරුදු ගානක් ඒ බල්ලා ළඟ ඉන්නවා. දවස් දෙකකට එක සැරයක් තමයි කෑම ගන්න. ඒ ගන්නකොට පොඩ්ඩක් ඒ බල්ලාට දෙනවලු. බැඳීමක් නඩත්තු කරනවානේ. එයාට වත්කම් තියෙනවා. කොහොමද ඒ අල්ලපු පොයින්ට් එක? ඒ නිසාලු කිව්වේ උඩින් නැකනට වත්කම් තියනවා පුළුවන් නම් ගිහලා යාගෙන් ඉල්ල ගන්න කිව්වලු. ඒ වෙලෙම බල්ලා පැන්නවලු. ඒ වෙලෙම බල්ලා පන්නලා ඒ ඉන්න යෝගියන දිසාවට මැඳලා සාදු කිව්වලු මගේ ගුරුවරයා ඕම් මේ ආව දිසාවෙ ඉන්නවයි කියලා. බලන්න බැඳීමක් තියෙනවා නම් එයාට වත්කමක් තියෙනවා. ඒ බැඳීමෙන් එයාට ප්‍රයෝජනෙ දිනවනේ. ටෙලිෆෝන් නම්බර 25ක් විතර තියෙනවා. ටෙලිෆෝන් නම්බර මොකටද තියෙන්නේ? මාත්‍යා මේ මට වාහනයක් එවන්න පුළුවන්ද? ඕම් වත්කම්
තාපසයට එම තියෙනවද නේ? ටැග්ගල කතා කරනවා මේ මට බේටියක් ගන්න ඕනේ. මේ ආවල් බේත පොඩ්ඩක් ලියා ගන්නකෝ. ආයක තැපැල්ෙන් එවන්න. ආයි ගන්නවා. සරප්පු දෙක කැඩුනා. සරප්පු දෙක තැපැල් කරන්න. මේ ටෙලිෆෝන් නම්බර් 25ක් නෙමෙයි. කෝටි එක මාර්ක වත්කම මේ තියෙන්නේ. එයා තාපසෙන් නෙමෙයි. එයා තාපසයකසෙන් පිළිගන්නේ නැහැ. ඒ සබා තාපසයාට ඒ ශ්ලෝකයේ තියෙන ඒ කරුණ ටික වඳින්න ඕනේ කාටද? එක සිවුරුළු තියෙන්න ඕනේ යාට. සරප්පු අරමේ මොකවත් තියෙන්න බෑ. සරප්පු නැහැ තාපසයාට. මොකවත් නැහැ. එක සිවුරුළු තියෙන්න ඕනේ. හැබැයි ඒ සිවුරත් කොතනද එක තැනක ඉරිලා තියෙන්න ඕනේ. ඉරිලා මාලා තියෙන්න ඕනේ. ඒ මා පුල් නීච් එකට එහෙම තියෙන්න බෑ. එකතන අඩුම තරමින් එකතනක් හරි ඉරිලා ඒක මාලා තියෙන්න ඕනේ. කිසිම බැඳීමක් තියෙන්න බෑ. යාට වත්කම් වශයෙන් ඉල්ලා ගන්න වලං කැල්ල එහෙම නැත්නම් පාත්‍රය එතනින් යාට මොකවත් තියෙන්න බෑ. ඒ කරුණ අතර තියනවා නම් පසඟ පීඨවල වඳින්න ඒකා තාපසය කියලා කියනවා. එහෙමමයි තියෙන්නේ ශ්‍රෝකේ. ඒ කියන කෙනා තාපසය කියලා කියනවා. බැඳීම් තියනවා නම් ඥාතියෝ ඉන්නවා වත්කම් ඉන්නවා දායක ඉන්නවා එයා තාපසයෙන් නෙමෙයි. එයා තාපසයෙන් නෙමෙයි. වයි වර්ණ සිවුරු තියනවා නම් සරප්පු තියනවා කුඩ තියනවා නම් අල්මාරි තියනවා එයා තාපසයෙන් නෙමෙයි. ඒවා පිළිගන්නේ නැහැ. තාපස්වරයන් පිළිගන්නේ නැහැ ඒවා. ඒක භගවත් ගීතාවේ තියෙන එකක් ශ්ලෝකයක තියෙන එකක්. අද අපේ ජීවිතේ සිව්පසෙන් එයාට ගියා නම් එයා තාපස් නෙමෙයි. එයා තාපසෙක් නෙමෙයි. එයා ශ්‍රමණයෙක් නෙමෙයි. සිව්පසේ ඇතුළත සිටියොත් විතරයිල එයා ශ්‍රමණයෙක් වෙන්නේ. අපේ ජීවිතේ ගොඩාක් අඩුපාඩු තියෙන දුර්වලකම් තියෙනවා. අපි ඒවා නිවැරදි කරන්න ඕනේ. ආදර්ශමත් භික්ෂුවක් වෙන්න ඕනේ. එදා තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ ජීවත් වෙන කාලේ ඒ තිබිච්ච සියලුම දේවල් අද නැවත ගොඩනගන්න ඕනේ. එහෙම වුණාම අපිට එකක් හිතෙනවා 54 කෝටියක් වීදම් කරලා ජේතවනාරාමයේ ඇදුවා නම් ඇයි අපි කෝටි පහක් වීදම් කරලා මේක ඇදුවා මොකද වෙන්නේ? ඉතින් බුදුහාමෝ කෝටි 50 ගාණක් වීදම් කරා ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ බුදු වෙලා ඒක ඇදුවා. අවසර දුන්නා. මම බුදු වෙලා දදන්නේ මට ඒ අවබෝධය තියෙනවද? මට මාර්ගඵලය තියෙනවද? එතකොට මට මොකද්ද තියෙන අවසරය ඒක හදන්න. එහෙම හිතන්න අර බුදුවරු එහෙම කළා. ඒ නිසා මමත් මේම කරනවා. මම බුදු වෙලාද කරන්නේ? ඒ අවබෝධය නැහැ. බුදුහාඳුරෝ මොනවා කෙරුවත් ප්‍රශ්නයක් නැහැ. මට දීලා තින්නේ මොනවද විනය? මේක ඒක මම රකින්නවා. මගේ සීමාවට මම ඉන්න එපාය. මගේ සීමාව මගේ සීමා මාලකේ මම නිතර සී කරන්න එපාය. මට දේශනා කරලා තිනා ජාතරූප රජිත පටිග්ගාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. එතන ඉන්න එපාය. බුදුහාමර කෝටි 50 ගණක් වීදම් කළා ජේතවනාරාමයේ හැදෙව්වා. උන්නාසයක සාමික කළා උන්නාසයක භුක්ති විඳා. ඒක උන්නාන්සේට අර උන්නාසේ බුදු වෙලා. මම බුදු වෙලා නැහනේ. එහෙනම් මට රුපියල් ලක්වත් අල්ලන්න බෑ කෝටි 50 ගණක සේවිතා. මම ඉන්න ඕනේ ජාතරූප කින තැන. මම එතන ඉන්නේ අර බුදුවරු කරපු දේ. එහෙනම් යමාමා පෙර අරත් පාණ්ඩෙපායි. බුදුවරුත් ඒකත් කළානේ. ඇයි ඒක කරන්නේ නැත්තේ? එතන ඉන්නේ මම. ගොඩාක් දුර්වලයි. ඒ කාලේ එහෙම වුණා. ඒ නිසා මටත් ඒක අවසර තියෙනවා. බුදුහාඳුර ගෙදරට ගියා. මේ කවුද මේ යසෝදරාව ඇවිල්ලා කකුල් බදාගෙන ඉතේ. එහෙනම් මටත් බිබිරිය වඩා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එයානේ අල්ලන්නේ. බුදුහාඳුර ඇල්ලුවේ නැහනේ. බුදුහාඳුර බුදු වෙලා රාත් වෙලා මම කවුද? කෙලෙස් එක්ක ඉන්නේ. දැක්කාමත් මට කෙලෙස් ඇති වෙනවා. ස්පර්ශ කළා විවරට මෙවරයි. උපසම්පදාවත් එක්ක යනවා. ඒ තරම් මගේ අඩුපාඩු වැඩි, දුර්වලකම් වැඩි. මට තියෙන අවසරේ මොකද්ද? බුදුහාඳුර කරපු දේ කරන්න. බලන්න මං කොච්චර දුර්වලද, මං කොච්චර දුර්වල තැනකද මම ඉන්නේ. මෙන්න මේවා හදන්න ඕනේ. මේ මේවා තමයි අපේ තියෙන ලොකු දුර්වලකම්. අපි තථාගතයන් වහන්සේට සාපේක්ෂ නැහැ. මම මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රමණයෙක්. ඒ ශ්‍රමණයාට සාපේක්ෂව කල්පනා කරනවා. ශ්‍රමණයාගේ සීමාව තුළ කල්පනා කරනවා. එයාට ගැළපෙන ටික කරනවා. එහෙම හිටියොත් තමයි අපේ මානකම රැකෙන්නේ. සිව්පසයට සීමා වෙන්න ඕනේ. එතනින් එහාට යන්න බෑ. එතනින් යාට යනවා කියන්නේ එයාගේ මානකම ගොඩාක් දුරට කඩතොළු වෙනවා. කඩතොළු වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා තමන්ට අවශ්‍ය දෙයක් මේ කණ්ඩායමෙන් හාන්න පුළුවන් කියලා 12 දෙනෙක් 10 දෙනෙක් කියලා බුදුහාමුදුර නම් කරලා තියෙනවා. මේ කටින් ඇව්වට කමක් නැහැ. දැන් ඒ අවසර නිසා කොච්චර පිරීලා තියෙනවද අපි? ඒ මොාවේ ඥාති නඩත්තු කරන්නේ නැද්ද? ඒක තුලින් බැඳීම් ගොඩනගා ගන්න නැද්ද? ඒක තුලින් මාස දෙකෙන් තුනකටවත් වතාවක් ඒ කට්ටිය දැකලා සතුටු වෙන්න චූන් එකක් ගන්න නැද්ද? ඒක තුලින් ඒ කට්ටිය ගෙන්න ගන්න ක්‍රමයක් හදන්නේ නැද්ද? ඒක තුලිනුත් අපි පිරීමක් නේ ගොඩනගාගෙන තියෙන්නේ. භාග්‍යතුන්ස ඇයි එහෙම විනයක් දේශනා කළේ? අත්‍යවශ්‍ය කාරණාවක්. බැරිම තැනක්. ශාසනයෙන් ඒක සිද්ධ වෙන්නේ නැහැ. අපිට ඒක සම්පාදනය කරගන්න බෑ. ඒ වගේ බැරිම තැනක නිවනට මාර්ගයට ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ඒ කට්ටිය ඒ දේ ගත්තට කමක් නැහැ. අපි ඇති දෙයටයි නැති දෙයටයි වොමනා දෙයටයි නැති එකටයි නිතර නිතරම ගන්නවනම් දැන් ඒ විනය තුලින් අපි දැන් පිරියනවනේ. ඒ අවසරය තුලම අපේ මාර්ගඵල ඔක්කොම ගියානේ. ඒ අවබෝධය ගියානේ මේ මිනිසත් බවේ නිකම්ම පොළොවට පස් වෙනවනේ. එන සිව්පසය තුල යම්කිසි ශ්‍රමණෙක් ජීවත් වෙනවනම් භාග්‍යතුන් වහන්සේ විතරමයි මගේ සරණ. එතනින් යාට මේ ලෝකේ කිසිම සරණක් නැහැ කියලා තථාගතයන් වහන්සේවත් උන්වහන්සේගේ ධර්මයත් අල්ලාගෙන මේ මාර්ගේ යනවනම් මම හිතන්නේ යාට වැන්දට පවු නැහැ. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. උන්වහන්සේට වැඳිය යුතු මාර්ගඵල නැති වුණත් ඒ වැඳම ලබන්න සුදුසුයි උන්වහන්සේ. අපි මේ මාර්ගයට පැමිණියේ භාග්‍යතුන් වහන්සේ සරණ යන්න මේ චීවරය දාගත්තේ. උන්වහන්සේගේ චීවරය මේක බුද්ධ ධජය. ඒක දාගත්තේ උන්වහන්සේ වැඩ ඉවර කළා වගේ අපිත් වැඩ ඉවර කරනවා කියන තැන. උන්වහන්සේ කුමන ආකාරයකින් පිරිනිවන් පෑවද? ඒ කුමන ආකාරයකින් අපිත් ඒ විදිහට පිරිනිවන් පානවා. ඒක තමයි අපේ අරමුණ විය යුත්තේ. ඒක තමයි අපේ මාර්ගය විය යුත්තේ. එහෙම වුණොත් තමයි අපි භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පැවිද්ද තියෙන්නේ අපට. උපසම්පදාව තියෙන්නේ. එතකොටයි මේ පැවිදි උපසම්පදාවට ඒ ගෞරවය ලැබෙන්නේ. පැවිදි උපසම්පදාව ලැබලා අපි පැවැත්මට යනවා නම් වත්කම් එකතු කරනවා නිලතල බලතල පස්සේ යනවා නම් අපි මේකේ හැමතැනම මේ පැවැත්මට දේවල් ගොඩනගා ගන්නවා නම් පැවිදි උපසම්පදාව ගියා. ඇයි භාග්‍යතුන් වහන්සේ දෙක දුන්නේ ඒකට නෙමෙයි නොපැවැත්මට දුන්නේ. එහෙනම් නොපැවැත්මට දීපු මානපින්කම අපි පැවැත්මට පාවිච්චි කරන මානකම ගියා. පාතිමොක්සේ කියලා අධිසීලේ පීඨයේ මොකටද නොපවත්මට යන්න? තවත් සිල් වැඩි කරගෙන ඉක්මනට රාහත් වෙන්න. සාමාන්‍යයෙන් කෙනාට අවුරුදු 7ක් යනවා නම් උන්වහන්සේට උපසම්පදා කටට අවුරුද්දෙන් පුළුවන් වෙන්න නැයි. ඊට වඩා සිල් දසගුණයකින් වැඩි. අතන 10යි මෙතන 227යි. 27 ගුණයකින් වැඩි. මේ ඊට වඩා ඉක්මනට රාහත් වෙන්න එපා. රාහත් වෙන්න නැත්තම් ඒ උපසම්පදා කෙලසනවා කියන එක නේ කියන්නේ. ඒ මාර්ගය යන්නේ කියන කියන්නේම ඒ කියන මානකමය කෙලසනවා කියන එකනේ. මේ දුර්වලකම් නිවැරදි කරන්න ඕනේ. මේ අටුපාඩු හදන්න ඕනේ. සතර ඉරියව්ව තුළින් හැම මොහොතක් ගානේ රැය දවල් හවස උදේ හැම මොහොතෙම මේවා නිවැරදි කරන්න ඕනේ. අපට කාලේ නැහැ. සෙල්ලම් කරන්න කාලයක් නැහැ. අනිත් අයගෙන් පලිගන්න කාලයකුත් නැහැ. මේ තින නාම රූපල් නරඹන්න කාලයකුත් නැහැ. අපට තියෙන පොඩි කාලයක්. ඒක මොකටද ඒ කාලේ? රාහත් වෙන්න. රාහත් වෙන්න විතරයි ඒ කාලේ අපට තියෙන්නේ. වෙන මොකටවත් නැහැ. දුපාඩු හදාගන්න, ඉවර කරන්න, තෙරුවන් සරණයි.